SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.
ඔස්ට්‍රේලියාවට හැම කෙනෙක්ම පැමිණෙන්නේ යම් කිසි වූ වීසා කාණ්ඩයක් හැටතේ. ඉතින් මේ වීසාවල සිදුවන වෙනස්කම් පිළිබඳව හැම ප්‍රජාවක්ම බොහොම උනන්දුවෙන් සිටින්නේ. මා කලින් සඳහන් කරපු ආකාරයට දැන් අපි සූදානම් වන්නේ ඔස්ට්‍රේලියානු සංක්‍රමණ සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතැම් ශිෂ්‍ය වීසා කාණ්ඩවල ලකුණු ලබා දීමේ පරිපාටිය සම්බන්ධයෙන් අරගෙන තියෙන අලුත්ම තීරණය සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරු කතාබහ කරන්න. සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් මං සඳහන් කරන්නට කැමති මේ පිළිබඳව අපි සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කළ වෙබ් ලිපියකුත් පළ කරලා තියෙනවා. මේ තොරතුරු අපිට දැනගන්නට ලැබුණු වහාම අපි වෙබ් ලිපියක් ආකාරයකට ඒක වෙබ් අඩවියට ඇතුළත් කළා. වෙබ් අඩවියට යන්න sbs.com.au/sinhalis. ඉතාමත්ම සක්‍රියව අපේ අසන්නන් දෙස් විදෙස් අසන්නන් වෙබ් ලිපිය පාවිච්චි කරමින් තොරතුරු ලබා ගන්නා වගේ අපිට පෙනී යනවා. ඒ පිළිබඳව දත්ත අපිට පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඊට අමතරව මම හිතුවා සාකච්ඡාවක් මාර්ගෙනත් මේ සම්බන්ධව තොරතුරු ඔබට පැහැදිලි කරන්න තියෙනවා නම් වඩාත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මම ආරාධනා කළා ශ්‍රී ලංකාවේ හිටපු රජයේ අධිනීතිඥ සහ දැනට මෙල්බර්න්හි සංක්‍රමණ සහ වීසා කටයුතු පිළිබඳව කටයුතු කරන නීතිඥ ලලින්ද සිල්වා මහතාට මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අපත් සමග පැහැදිලි කරලා දෙන්න එකතු වෙන්න කියලා. ආයුබෝවන් ලලින්.
ආයුබෝවන් දිල්රුක්ෂේ.
හොඳයි, දැන් අපිට වාර්තා වෙන විදිහට මේ මාසේ 10 වෙනිදා සිට ඔස්ට්‍රේලියානු සංක්‍රමණ සහ දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණයක් අරගෙන තියෙනවා ඔස්ට්‍රේලියාවේ ඇතැම් ශේෂ්ත්‍රවලට අදාළව මෙහි පැමිණිලා ඉන්න අන්තර්ජාතික ශිෂ්‍යයන්ට ඔවුන් අධ්‍යාපනය හමාර කරලා ස්ථිර පුරවැසි භාවය සඳහා ආයුධම් කිරීමේදී අමතර ලකුණු 5ක් ලබා දෙන්න. මොනවද මේ ශිෂ්‍ය වීසා? මොන ශිෂ්‍ය වීසා කාණ්ඩවලටද මේක බලපාන්නේ? මොනවද මේ විෂයන් කියන කාරණාව පැහැදිලිව කතාබහ කරන්න කලින් ලනින් මම ඇත්තටම දැනගන්නට කැමතියි ඔස්ට්‍රේලියානු සංක්‍රමණ අමාත්‍යාංශයේ ඇයි මේ වගේ පියවරක් අරගෙන තියෙන්නේ කියලා දැනගන්න.
ඔව්, මූලික හේතුව වන්නේ ඉන්ටරෙස්ට් ගෲප්ස් තියෙනවා. ඉන්ටරෙස්ට් ගෲප්ස් කියන්නේ මේ ඉන්ෆ්ලුවන්ස් කරන ගෲප්ස් තියෙනවා. විශේෂයෙන්ම ඕව පදනම් වෙන්නේ ඔය Q&A වගේ වැඩසටහන් වල, question and answer Q&A වැඩසටහන් වල, ABC එකෙන් යන වැඩසටහන් වලින් ඔය විශේෂිත educational specialistsලා වැනි අය ඇවිල්ලා කියන්න පටන් ගත්තම අපේ රටේ, කියන්නේ ඔස්ට්‍රේලියාවේ තත්වය, educational තත්වය, අධ්‍යාපනික තත්වය ඇමරිකාවේ තත්ත්වයට වගේ ගේන්න එන්න ඕනේ කියලා, තවත් උසස් කරන්න ඕනේ කියලා අනේ වගේ අදහස් ප්‍රකාශ කෙරුවම අහනවා මොන තත්ත්වෙන්ද ඔස්ට්‍රේලියාවේ තත්ත්වය, අධ්‍යාපනික තත්ත්වය අඩු ඇමරිකාව වගේ රටකට වඩා, එංගලන්තේ වගේ රටකට වඩා අඩු වෙන්නේ කොහොමද කියලා. එතකොට ඔය අධ්‍යාපන ශාස්ත්‍රයේ හෝ රිසර්ච් අංශවල ඉන්න ශාස්ත්‍රවල අය කියයි මේ තාක්ෂණික මට්ටමේ, විද්‍යාව මට්ටමේ, ඉංජිනේරු මට්ටමේ හෝ ගණිත හෝ තොරතුරු හෝ සන්නිවේදන තාක්ෂණ අංශවලින් අපේ රටේ තත්ත්වය ඇමරිකාවේ හෝ එංගලන්තේ වගේ තත්ත්වයකට තාම නැගලා නැහැ කියලා. අන්නේ ඒ වගේ අවස්ථාවලදී ඔය කැබිනට් එකෙන් අපි ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුවෙන් තීරණයක් ගන්නවා අපි කොහොමද මේක උසස් කරන්න කියලා. එතකොට ඔස්ට්‍රේලියානු ජාතික පුරවැසියන් හෝ මේ පර්මනන්ට් රෙසිඩන්ට්ස්ලා ඒ වගේ සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්න ආස නැත්නම් එතකොට ප්‍රශ්නයක් වෙනවා මේ වගේ සබ්ජෙක්ට්ස්, මේ වගේ අධ්‍යාපන ප්‍රෝග්‍රාම්ස්, කෝසස් කොහොමද යුනිවර්සිටි වලින් මේන්ටේන් කරන්නේ කියලා. මොකද ඔය ලංකාව වගේ නෙමෙයි මේ රටවල් වල යුනිවර්සිටිස් වලින් හුඟක්ම කෝසස් මේන්ටේන් කරන්නේ ලැබෙන මුදල් වලින්, ඒ කියන්නේ ශිෂ්‍යයන් ගෙවන කෝස් ෆීස් වලින්. ඉතින් ඒ අනුව කෝස් ෆීස් ලැබෙන්නේ නැත්නම් ඒ වගේ ප්‍රෝග්‍රාම්ස් මේන්ටේන් කරන්න එතකොට ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරලා ප්‍රොමෝට් කරලා එන්කරේජ් කරන්න ඕනේ අඩු ගානේ ජාත්‍යන්තර ස්ටූඩන්ට්ස්ලා හරි ගෙන්නලා ඒ ඉන්ටර්නැෂනල් ස්ටූඩන්ට්ස්ලාගේ කෝස් ෆීස් අරන් ඒ වගේ කෝසස් ප්‍රසිද්ධ කරන්න. ඉතින් ඒ තීරණය මත තමයි කල්පනා කරන්නේ ආණ්ඩුවෙන් අපි ජාත්‍යන්තර ස්ටූඩන්ට්ස්ලා වැඩිපුර ගෙන්නලා මේ කෝසස් වලට බර කරනවා නම් අපේ රටට, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට තවත් දියුණුවක් ලැබෙනවා නම් ඒක තවත් හොඳයි කියලා අන්න ඒ වගේ ඉන්ටරෙස්ට් ගෲප්ස් වලින් ලැබෙන මේ අදහස් උදහස් වලින් තමයි මේ වගේ පියවරක් ගැනීමට ඩිපර්ට්මට ඉමිග්‍රේෂන් එකෙන් ආගමන මේ විගමන මේ දෙපාර්තුමේන්තුවෙන් තීරණයක් ගන්නේ. අන්න ඒක තමයි මූලික හේතුව.
හොඳයි ලලින්, අපි ස්තුතිවන්ත වෙනවා අපිට ඉතාමත් හොඳින් ඒ කාරණාව පිළිබඳව පැහැදිලි කර දීම පිළිබඳව. ඇත්තටම ඔබාර මේ සඳහන් කරපු ආකාරයට ටිකක් දීර්ඝව කල්පනා කරගෙන ගියොත් එහෙම ඉස්සරනම් මේ රටේ මේ ශ්‍රම බලකායට අවශ්‍ය වෙලා තිබුණේ මේ විශේෂයෙන්ම කාර්මික ශාස්ත්‍රයේ ශ්‍රමය සපයන ශාස්ත්‍රයට අදාළ වන පුරවැසියන්. ඒ සඳහා වන රැකියා ශාස්ත්‍ර සහ අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් ඒ සඳහා වන පාඨමාලා සඳහා තමයි විශාල ඉල්ලුමක් තිබුණේ. නමුත් මේ අලුත් නීතිය යටතේ යම්කිසි වූ විශේෂත්වයක් ලබා දීලා තියෙනවා එක්තරා ශාස්ත්‍ර කිහිපයක් සම්බන්ධයෙන්. මේ ලකුණු ලබා දීමේ ක්‍රමය වැඩි කළා, වැඩිපුර ලකුණු පහක් ලබා දීලා ඔවුන්ට ස්ථිර පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අයදුම් කිරීමේදී වැඩි වාසියක් අත් කරලා දෙන්න. ඉතින් ඒ නිසා ලලින් අපි කැමැති දැනගන්නට මේ අලුත් ක්‍රමය යටතේ වාසියත් වෙන්නේ කොයි වගේ විශේෂ ශාස්ත්‍ර යටතේ අධ්‍යාපනය හදාරන අයවලුන්ටද කියලා දැනගන්න.
ඔව් දිලුක්ෂවා කිව්වා හරියටම. හරි, ඉස්සර නම් තිබුණේ ඔය ට්‍රේඩ් ප්‍රෝග්‍රෑම්ස් වලට. දැන් මං හිතන්නේ මේ නිව්ක්ලියර් ඒජ් එකත් එක්ක අර ඇමරිකාවත් එක්ක සංසන්දනේ වෙලා මේ දියුණු වෙන්න හදන කාලයක් ඇවිල්ලා තියෙන නිසා ඒගොල්ලන්ට විශේෂයෙන්ම දැන් අවශ්‍ය වෙලා තියෙන විද්‍යාව මට්ටමේ, තාක්ෂණික, ඉංජිනේරු හෝ ගණිත මට්ටමින් හෝ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ වලින් දියුණු කරන්නයි අවශ්‍ය වෙන්නේ. මොකද ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුවට තීරලා තියෙන හොඟාක් ට්‍රේඩ්ස් වල ඔක්කියුපේෂන්ස් පිරීලා තියෙන්නේ. ඒ කියන්නේ කාපෙන්ටර්ස්ලා ඉන්නවා ඇතිතරම්, ෆ්ලෝ ටයිලර්ස්ලා ඉන්නවා, හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රිකෙත් ඉන්නවා. ඒ ඔක්කොමලට දැන් ඔය ට්‍රේඩ් වර්කර්ස්ලා ඉන්න නිසා දැන් ඒගොල්ලන්ට ඕනේ උසස් අධ්‍යාපනික තත්ත්වයකින් මේ රිසර්ච් මට්ටමකින් අවශ්‍ය නිපුණත්වය තියෙන අයව බිහි කරන්න සහ ලබා ගන්න. මොකද මේක නිව්ක්ලියර් ඒජ් එකක් වෙලා තියෙන්නේ. ඉතින් නිව්ක්ලියර් ඒජ් එකට අවශ්‍ය පුද්ගලයන්ව තමයි අවශ්‍ය වෙන්නේ මේ ලෝකෙත් එක්ක මේ තරඟ කරනකොට, අධ්‍යාපන මට්ටමින් හෝ ටෙක්නොලොජි මට්ටමින් තරඟ කරනකොට. ඒක නිසා ආණ්ඩුවෙන් තීරණයක් කරන් තියෙනවා විද්‍යාව පැත්තෙන් හෝ තාක්ෂණික පැත්තෙන්, විද්‍යා තාක්ෂණික පැත්තෙන්, ඉංජිනේරු තාක්ෂණික පැත්තෙන්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පැත්තෙන්, ICT occupations programs පැත්තෙන්, prospective students ලව ඒගොල්ලන් ඒ මාර්ගයට යොමු කරවලා ඒ මාර්ගයෙන් මේ කට්ටියව පුහුණුවක් ලබලා දෙන්න.
දැන් එතකොට ලලින්, දැන් අපි සාමාන්‍ය වශයෙන් ශිෂ්‍යයන්ගේ පැත්තෙන් කල්පනා කළොත් එහෙම ඔබ ඔය සඳහන් කරපු ශාස්ත්‍රවලට මේ රටට අන්තර්ජාතික ශිෂ්‍යයෙක් විදිහට පැමිණෙන අයවලුන් තමන්ගේ පාඨමාලාව ඉවරලා ස්ථිර පුරවැසිභාවයට ආයදුම් කරනවා. එතකොට ප්‍රමාණවත් ඔවුන් සතුව මේ ඩිප්ලෝමා එකක් හෝ ඩිග්‍රී එකක් තිබීම එතනින් එහාට ගිය සුදුසුකමුණුත් රජය බලාපොරොත්තු වෙනවද?
දැන් මූලික පදනමක් හැටියට බැලුවොත් නම් ඩිප්ලෝමා එකක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපේ රටේ ඉමිග්‍රේෂන් නීති යටතේ, මයිග්‍රේෂන් නීති යටතේ බැචුලර් ඩිග්‍රී එකකට හෝ ડોක්ටරේට් එකකට හෝ මාස්ටර්ස් ඉන් රිසර්ච් ඒවට වැඩිපුර පොයින්ට්ස් දෙනවා. මොකද පොයින්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒ පොයින්ට් සිස්ටම් එක අනුව බැචුලර් ඩිග්‍රී එකක් නැත්නම් මාස්ටර්ස් ඉන් රිසර්ච් ඩිග්‍රී එකක් කරන්න ඩිප්ලෝමා එකක් කිරීම පදනම් කරගෙනම පොයින්ට්ස් හොයන්න ගියොතින් බොහොම අමාරු වෙනවා. බැචුලර් ඩිග්‍රී එකකට ලැබෙනවා අඩුම ගානේ 5 පොයින්ට්ස් more than a diploma. ඉතින් ඒක නිසා පොයින්ට් සිස්ටම් එකක් තියෙනවා. පොයින්ට්ස් 60ක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒජ් එකට ලැබෙන පොයින්ට්ස් ගණනක් තියෙනවා. දැන් මම කියන්න පටන් ඔයාලට තේරුම් කරලා දුන්න තින් දිල්රුක්ෂි. ඒජ් එකට ලැබෙන පොයින්ට් සිස්ටම් එකක් තියෙනවා. මොකද අපි ඔක්කොම අඩුම ගානේ 60ක් ගන්න ඕනේ. EOI එකක් දාන්න, expression of interest එකක් දාන්න. ඒ කියන්නේ pool එකට දැමීම අපේ නම. ඒ pool එකට දැම්මට පස්සේ තමයි invitation එක ලැබෙන්නේ permanent residency එකකට apply කරන්න හෝ නොකරන්න. දැන් ඒ අනුව age එකට, ඒ කියන්නේ වයසට ලැබෙන point system එක අනුව අවුරුදු 18 සිට අවුරුදු 25 දක්වා වයස අයට points 25ක් ලැබෙනවා. 25 සිට 33 දක්වා අයට points 30ක් ලැබෙනවා. 33 සිට 40 දක්වා අයට 25ක් ලැබෙනවා. 40 සිට 45 දක්වා අයට 15ක් ලැබෙනවා. ඊට වඩා අයට ලැබෙන්නේ නැහැ. ඒත් 50ට වඩා අඩු නම් apply කරන්න පුළුවන්. දැන් ඒ අනුව 18ට වැඩි වෙන්න ඕනේ, 50ට අඩු වෙන්න ඕනේ. අන්න point system එකේ ඒ වගේ තමයි ලැබෙන්නේ. ඒකට ඉංග්‍රීසි තත්වයේ හැටියටත් points ලැබෙනවා. දැන් IELTS තමයි හුඟක්ම famous English exam එක. ඒ වගේම තියෙනවා ඔය TOEFL වගේ, PTE, OET වගේ exams තියෙනවා. ඒත් IELTS ගත්තොතින් 7 bands each. ඒ කියන්නේ හතේවා හතරම හම්බුනොතින් subjects හතරම, ඒ කියන්නේ reading, writing, speaking and listening කියන හතරට. එතකොට ඒකට කියන්නේ proficient English කියලා. ඒකට 10 points හම්බ වෙනවා. ඒත් 8 හෝ ඊට වැඩි ගණක් හම්බ වෙනවා නම් අර ශාස්ත්‍ර හතරටම එතකොට 20ක් හම්බ වෙනවා පොයින්ට්ස්. අන්න ඒ අනුවයි පොයින්ට්ස් ලැබෙන්නේ. එතකොට එම්ප්ලොයිමන්ට් වලටත් තමා වැඩ කරලා තියෙන අවුරුදු ගාන අනුව, ඔස්ට්‍රේලියාවේ අවුරුදු අවුරුද්දක් වැඩ කරලා තියෙනවා නම් පොයින්ට්ස් පහක් ලැබෙනවා. ඒ අනුවම කම්පයර් කරනකොට සංසන්දනය කරනකොට පිටරට වැඩ කරලා තියෙනවා නම් ඒ ඕස්ට්‍රේලියාව වැඩ කරන අවුරුද්දට සමාන්තර වෙන්නේ පිටරට අවුරුදු 3ක් වැඩ කරලා තියෙනවා නම්. ඒ අනුවම ඕස්ට්‍රේලියාව වැඩ කරලා තියෙනවා අවුරුදු 5ක්. එතකොට පොයින්ට්ස් 10ක් හම් වෙනවා. ඒ පිටරට ඒ වගේම අවුරුදු 8ක් වැඩ කරලා තියෙනෝනේ. ඒ විදිහටත් වෙනසක් තියෙනවා. දැන් ඒ වගේම ඔස්ට්‍රේලියාවේ අවුරුදු දෙකක්වත් අඩුම තරම ඉගෙනගෙන තියෙනෝනේ. අවුරුදු දෙකක කෝස් එක. අවුරුදු දෙක කෝස් එක කිව්වම අවුරුදු දෙකක්ම එන්න ඕනේ නැහැ. දවස් 385 දෙකක්ම එන්න ඕනේ නැහැ. ඒ කෝස් එක අවුරුදු දෙකක් වෙන්න ඕනේ. අඩුම ගානේ මාස 16කට හෝ වැඩි ප්‍රමාණයක් වූ අවුරුදු දෙකක් කෝස් එකක් ඉගෙනගෙන තියෙනෝනේ. එතකොට 5 පොයින්ට්ස් ලැබෙනවා. ඊට පස්සේ තමයි මම කියන්න ගියේ අර බැචුලර් ඩිග්‍රී එකට 15 පොයින්ට්ස් ලැබෙනවා. ඩොක්ටරේට් එකකට 20 පොයින්ට්ස් ලැබෙනවා. ඩිප්ලෝමා එකකට ලැබෙන්නේ පොයින්ට්ස් 10ක් පමණයි. දැන් මෙතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා, මාස්ටර්ස් ඩිග්‍රී එකකට කීයක් ලැබෙනවද කියලා. දැන් මේ රටේ සාමාන්‍ය මාස්ටර්ස් ඩිග්‍රී එකකට නිකම්ම පොයින්ට්ස් ලැබෙන්නේ නැහැ. ඒකත් පුදුමාකාරයි. මොකද මේ රටේ පිළිගන්නේ මාස්ටර්ස් ඩිග්‍රී එකක් ලබා ගන්නවා නම් අඩුම තරමේ බැචුලර් ඩිග්‍රී එකක් ඊට ඉස්සෙල්ලා ලබලා තියෙන්න ඕනේ. බැචුලර් ඩිග්‍රී එකක් නැතුව කෙලින්ම මාස්ටර් ඩිග්‍රී එකක් ලබා ගන්න හදනවා නම් ඒකට පොයින්ට්ස් ලැබෙන්නේ නැහැ. ඒහෙත් skills assessing body එකකින් තමාට ලබාගත්තේ masters degree එක සංසන්දනය කරලා තියෙනවා නම් මේ skills assessment එක අනුව ලබාගත්තේ අධ්‍යාපනය මේ රටේ ඒ රැකියාව කරන්න හෝ ඒ computer job එක කරන්න හෝ සරිලනවා කියලා. එතකොට ඒකට 10 points ලබා ගන්න පුළුවන්. එහෙත් අර bachelor degree එකෙන් ලැබෙන 15 points ලැබෙන්නේ නැහැ. මොකද තමාට bachelor degree එකක් නැති නිසා. හැබැයි අර skills assessment එකක් ලැබිලා තියෙන නිසා 10 points ලැබෙනවා. දැන් අලුතෙන් ගෙනෙලා තියෙන නීතිය මේ 10 වෙනිදා සැප්තැම්බර් 10 වෙනිදා ගෙනාවේ නීතිය තමයි තමා කරලා තියෙනවා නම්, ඒ කියන්නේ ස්ටූඩන්ට් කරලා තියෙනවා නම් අපි කතා කරගත්තා වගේ විද්‍යාව තාක්ෂණික පැත්තෙන් හෝ ඉංජිනේරු පැත්තෙන් යම්කිසි ඩොක්ටරේට් එකක් හෝ මාස්ටර්ස් ඉන් රිසර්ච් එකක්. ඒ කියන්නේ මාස්ටර්ස් කියන ඩිග්‍රී එක ජාති දෙකක් තියෙනවා මේ රටේ. එකක් තමයි මාස්ටර්ස් ඉන් කෝස් වර්ක්, මාස්ටර්ස් ඉන් රිසර්ච්. ඒ කියන්නේ රිසර්ච් කියන්නේ පර්යේෂණ මට්ටමේ. කෝස් වර්ක් කියන්නේ නිකම්ම අර අර බැචුලර් ඩිග්‍රියක් කරනවා වගේ
අධ්‍යාපනික සුදුසුකම් ලබා ගැනීම,
ස්ටඩි කිරීම. අනේ ඔය පර්යේෂණ මට්ටමින් මාස්ටර්ස් ඩිග්‍රියක් කරුවොත් අවුරුදු 2ක් හෝ ඊට වැඩි කාලයක් හෝ ඩොක්ටරේට් එකක් කරනවා නම් අවුරුදු 2ක් හෝ ඊට වැඩි කාලයක්, ඒකට විශේෂයෙන්ම වැඩිපුර 5 පොයින්ට්ස් දෙනවා. මම ඉස්සෙල්ලා කිව්වේ විද්‍යාව තාක්ෂණික ඉංජිනේරු ගණිතමය පැත්තෙන් හෝ සංනිවේදන තාක්ෂණය පැත්තෙන් කරනවා නම් ඒක තමයි අලුතෙන් ගෙනාවේ රූල් එක. අර 5 පොයින්ට්ස් වැඩියෙන් දෙන්න, මොකද කට්ටියට එන්කරේජ් කරන්න අනුබලයක් අනුග්‍රහයක් දෙන්න, ඒ වගේ සබ්ජෙක්ට්ස්, ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස්, ඒ වගේ කෝසස් මේ රටේ කරන්න කියලා. එහෙම තමයි ඒකට 5 පොයින්ට්ස් ලැබෙන්නේ වැඩිපුර සැප්තැම්බර් 10 වෙනිදා සිට. ඊට පස්සේ අත වශයෙන්ම පොයින්ට්ස් ලැබෙන්න පුළුවන් ස්ටේට් ස්පොන්සර්ෂිප් එක. ඒ කියන්නේ
ඔව් මම එතනටම මතක් කරන්නම් ලලි, නැත්තටම මේ අපගේ වෙබ් අඩවියේ මේ මෑතකදී අපි අතුලත් කරලා තියෙනවා කැන්බරා වලට මේ ස්ටේට් ස්පොන්සර්ෂිප් එකක් ලබා ගන්න මේ ඉදිරිපත් කළ තිබුණ අලුතින්ම ප්‍රමුඛතා රැකියා ලයිස්තුව පිළිබඳව අපේ අසන්නන්ට ඒ පිළිබඳවත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි ලලින්. අපගේ වෙබ් අඩවියට යන්න sbs.com.au/sinhalese කැන්බරා සඳහා ප්‍රමුඛතා රැකියා ලයිස්තුවත් අපි මේ වෙනකොට අතුලත් කරලා තියෙන්නේ. හොඳයි ලලින්. ඔව්
ඔව් අත වශයෙන්ම ඔයා කිව්වා වගේම කැම්බරා කියන්නේ ACT. ACT කියන්නේ ප්‍රාන්තයක් හැටියට, වෙනම ස්ටේට් එකක් හැටියට අපිට සලකන්න පුළුවන්. කැම්බරා කියන අගනුවර තියෙන ACT කියන ප්‍රාන්තයෙන් හුඟක් ඉල්ලනවා ඉන්ටර්නැෂනල් මයිග්‍රන්ට්ස්ලට එන්න කියලා. මොකද ACT එකට ඉන්ටර්නැෂනල් මයිග්‍රන්ට්ස්ලා එනවා මදි නිසා. මොකද ඒගොල්ලෝ ඒක නිසා ඒගොල්ලෝ ඒ ප්‍රාන්තයෙන් හුඟක් ඇඩ්වර්ටයිස් කරනවා ඒගොල්ලන් අලුතෙන් මේ ඒගොල්ලන්ගේ මේ අලුත් ඔක්කියුපේෂන්ස් එම දාලා. ඉතින් මොකද කාරු හරි මේ ආසනම් ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් වෙන්න ACT එකේ මේ ලයිස්තුව බලලා SBS එකේ ලයිස්තුවම් බලලා SBS එකෙන් තොරතුරු ලබාගෙනම ඒක කරන්න පුළුවන්. දැන් එහෙම කියද්දිම මම කියන්න ඕනේ අර ස්ටේට් ස්පොන්සර්ෂිප් වලට 5 පොයින්ට්ස් උත් ලැබෙනවා. ඒ වගේම 10 පොයින්ට්ස් ලබා ගන්න ක්‍රමයක් තියෙනවා තමාගේ රිලටිව් කෙනෙක්ගේ, කියන්නේ කිට්ටු නෑදෑයෙක් ඉන්නවනම්. හැබැයි ඒක පර්මනන්ට් රෙසිඩෙන්සි වලට නෙමෙයි, මේක ප්‍රොවිෂනල් රෙසිඩෙන්සි. ප්‍රොවිෂනල් රෙසිඩෙන්සි කියන්නේ අවුරුදු 4ක වීසාවක් ලබා ගන්න පුළුවන්. ඒ අවුරුදු 4 වීසාවෙන් අවුරුදු 2ක් ඒ වීසාවේ හිටියට පස්සේ යම් යම් කොන්දේසි සපුරුවාම තමාට පර්මනන්ට් රෙසිඩෙන්සි ලබා ගන්න පුළුවන්. ඒ අනුව තමයි ඒ පොයින්ට්ස් 60 අපි එකතු කරගන්නේ.
හොඳයි, දැන් අපි මේ කතා බහ කරමින් ඉන්නේ සංක්‍රමණ අමාත්‍යාංශය විසින් අලුතින්ම ප්‍රකාශයට පත් කළ තියෙන ශිෂ්‍ය වීසාවලට බලපාන එක්තරා තත්වයක් පිළිබඳව. මං යලිත් වතාවක් මතක් කරන්නම් අපි මේ මොකද්ද කතා බහ කරමින් ඉන්නේ කියලා. සැප්තැම්බර් මාසේ 10 වෙනිදා ඉඳලා ඔස්ට්‍රේලියානු සංක්‍රමණික සහ දේශීය සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළා තියෙනවා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන්නට පැමිණෙන ඇතැම් ශිෂ්‍ය වීසා කාණ්ඩවලට ඔවුන් තමන්ගේ අධ්‍යාපනය හමාර කළා ස්ථිරපුර වැසිභාවයේ ඉල්ලුම් කිරීමේදී ලකුණු පරිපාටියට අමතර ලකුණු පහක් ලබා දෙන්න. ඉතින් ඒ අනුව ආචාර්ය උපාධි සහ දර්ශනපති උපාධි, සෙත් නොමැතිනම් ඩොක්ටරේට් සහ මාස්ටර්ස් කියන උපාධිවලින් විද්‍යා තාක්ෂණික, ඉංජිනේරු, ගණිත හෝ තොරතුරු සන්නිවේදන තාක්ෂණයට අදාළ ශිෂ්‍ය වීසා යටතේ ඉන්න අයවලුන්ට තමයි මේ අමතර ලකුණු පහ ලැබෙන්නේ. එනුත් මාස්ටර්ස් ඩිග්‍රි එකක් කරන අයට රිසර්ච් කියන අංශය යටතේ තමන්ගේ ඩිග්‍රි එක කරන්න ඕනේ. එතකොට තමයි ඔවුන් සුදුසුකම් ලබා ගන්නේ මේ අමතර ලකුණු පහ ලබා ගන්න. ඉතින් ඒ සඳහා අපිත් එක්ක දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා සිටින්නේ මෙල්බර්න්හි සංක්‍රමණ සහ වීසා කටයුතු පිළිබඳ නීතිඥ ලලින්ද සිල්වා මහතා. දැන් ලලින්, අපි කලින් කතා බහ කළානේ කොයි විශේෂේස්ත්‍රද මේකට දැන් ඇතුළත් වෙන්නේ කියලා. ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේකට අදාළ වෙන විෂයන් මොනවද කියලා?
ඔව්, වෙබ්සයිට් එකේ තියෙනවා සබ්ජෙක්ට්ස් වගේක්. ඔය මම ඒවා කියවන්නම් දිගට, ඉක්මනට කියවගෙන යන්නම්. බයොලොජිකල් සයන්සස්, කෙමිකල් සයන්සස්, ඒර්ත් සයන්සස්, මැතමැටිකල් සයන්සස්, නැචුරල් ඇන්ඩ් ෆිසිකල් සයන්සස්, අදර් නැචුරල් ඇන්ඩ් ෆිසිකල් සයන්සස්, ෆිසිකල් ඇන්ඩ් ඇස්ට්‍රොනොමි, කම්පියුටර් සයන්ස්, ඉන්ෆර්මේෂන් සිස්ටම්ස්, ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, අදර් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි, ඒරෝස්පේස් එන්ජිනියරිං ඇන්ඩ් ටෙක්නොලොජි, civil engineering, electrical and electronic engineering and technology, engineering and related technologies, geomatic engineering, manufacturing engineering and technology, maritime engineering and technology, mechanical industrial engineering and technology, other engineering and related technologies, process and resource engineering. දැන් මේවා කියුවේ පළියටම එහෙමම නෙමෙයි අපි තීරණය කරන්නේ. අපි පුළුවන් නම් ක්‍රයිකෝස් වෙබ් අඩවියට යන්න ඕනේ. ක්‍රයිකෝස් වෙබ් අඩවියට යන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් ඔෆ් එඩියුකේෂන් ඇන්ඩ් ට්‍රේනින් වෙබ්සයිට් එකට ගිහිල්ලා ක්‍රයිකෝස් ඒ සබ් වෙබ් අඩවිය හොයාගෙන ඒ වෙබ් අඩවියේදී තමාට පුළුවන් තමා ස්ටඩි කරන්න යන ප්‍රාන්තය තීරගෙන, වික්ටෝරියා හෝ නිව් සවුත් වේල්ස් හෝ වේවා, හෝ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා හෝ වේවා, තමා කරන ටයිප් ඔෆ් කෝස් එක හැටියට මාස්ටර්ස් ඩිග්‍රී ඉන් රිසර්ච් කියලා ගහන්න ඕනේ. Master's degree in research නැත්නම් doctorate කියලා ගහන්න ඕනේ. මොකද master's in coursework කිව්වොත් මේක හරියන්නේ නැහැ. ඊට පස්සේ field of education යටතේ අර මම කියෙව්වේ ලයිස්තුවේ, හෝ දැන් අපේ මේ immigration website එකේ තියෙන ලයිස්තුවෙන් මොන හරි එක subject එකක් තෝරගෙන broad field එක යටතට ගහලා තමාට හොයන්න පුළුවන් මොන මොන universities වලද තමාට ඉගෙන ගන්න ඕනේ ප්‍රාන්තේ, මොන university එකෙන්ද ඒ සබ්ජෙක්ට් එක උගන්වන්නේ කියලා. දැන් උදාහරණයක් හැටියට මම ගත්තොත් දැන් මෙතන තියෙනවා ඒර්ත් සයන්සස්. ඒර්ත් සයන්සස් යටතේ මම හෙව්වොත් මාස්ටර්ස් ඉන් රිසර්ච් කියලා. එතකොට මට හොයාගන්න පුළුවන් RMIT එකේ කෝසස් තියෙනවා, මොනෑෂ් යුනිවර්සිටි එකේ කෝසස් තියෙනවා, ෆෙඩරේෂන් යුනිවර්සිටි ගන්න ඒ වගේ කෝසස් තියෙනවා. මොකද ඒ හැම කෝස් එකටම අදාළ වෙන ක්‍රයිකෝස් අංකයක් තියෙනවා. දැන් ක්‍රයිකෝස් කියලා මම අදහස් කරන්නේ Commonwealth Register of Institution and Courses for Overseas Students කියන එක. ජාත්‍යන්තර ශිෂ්‍යෙක් මේ රටේ ඉගෙන ගන්නවා නම් ස්ථිර පදිංචිකාරත්වය කවද හරි ලබා ගන්න එයා අනිවාර්යයෙන්ම ක්‍රයිකෝස් කෝඩ් එකක් තියෙන යුනිවර්සිටි එකෙන් හෝ ඉන්ස්ටිටියුෂන් එකක් ඉගෙන ගන්නත් ඕනේ. ඒ වගේම ඒ ඉගෙන ගන්න කෝස් එකට ක්‍රයිකෝස් කෝඩ් එකකුත් තියෙන්න ඕනේ. එහෙම නැතුව කවදාකවත් පර්මනන්ට් රෙසිඩෙන්සි එකකට අප්ලයි කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා.
හොඳයි ලලින්, අපි ස්තුතිවන්ත වෙනවා විශාල වශයෙන්, දීර්ඝ වශයෙන් අපිට පැහැදිලි කිරීම ඔබ ලබා දුන්න. අපිට මේ අලුතින්ම ලැබිලා තියෙන ආරංචිය ඇතැම් ශිෂ්‍ය වීසා කාණ්ඩවලට ලකුණු පහක් වැඩිපුර ලබා දීමේ ක්‍රමෝපාය අලුතින්ම හඳුන්වා දුන්නා ඔස්ට්‍රේලියානු සංක්‍රමණික සහ දේශීය සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අපි ඒ පිළිබඳව කතා බහ කරන අතරතුරේදී ලලින් තවත් අතිරේක කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා දුන්නා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව ලලින්. අද සාකච්ඡාවට සම්බන්ධ වුණේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහ වීසා කටයුතු පිළිබඳ නීතිඥ ලලින්ද සිල්වා මහතායි. අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. ආයිබෝන් ලලින්.
දිල්රුෂි, ඒක මගේ සතුටක්. ඇත්ත වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔයා වගේ කෙනෙක් මේ වගේ අපේ ශ්‍රී ලංකික ජාත්‍යන්තර ස්ටූඩන්ට්ස්ලට මේ වගේ උදව්වක් කරන එක. මේකෙන් කොච්චර දැනුමක් අපේ ජාත්‍යන්තර ස්ටූඩන්ට්ස්ලට ලැබෙනවද? ඒකෙන් ඒගොල්ලන්ට යම්කිසි දැනුමක් ලැබෙනවා, මේ ස්ථිර පදිංචිකාරත්වය ලබා ගන්නම් මේ රටේ හරි මාර්ගයේ යන්න ඕන එක කරන්න. මොකද සමහර ස්ටූඩන්ට්ස්ලා ඇවිල්ලා වැරදි මාර්ගයේ ඉගෙනගෙන ඊට පස්සේ ස්ත්‍රී පදිංචිකාරත්වය ලබා ගන්න බැරුවම හුඟා කොච්චර මහන්සි වෙනවද කියලා මම දැකලා තියෙනවා. අනන්ත අප්‍රමාණ ස්තුතියි දිලෘක්ෂි.
හොඳයි ලාලින්, බොහොම ස්තුතියි. අපි අලි දවසක හමුවෙමු.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.